ගරු සයන්සෙන්ම සිංහ රාජ්‍ය මැතිතුම ඔබතුමාට මිනිත්තු 25ක් කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අප රටක් හැටියට මේ දරුණුම ආර්ථික අර්බුදයට මුහුණ දීලා ඒ ආර්ථික අර්බුදයෙන් මිදීමට අද කටයුතු කරද්දී රජය විසින් අපේ රටේ ක්‍රියාවලියේ විනිවිදභාවය තහවුරු කරන්න අනපනත් රාශියක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මේ අනපනත් අරගෙන එන්නේ මේ ආර්ථික අර්බුදය ඇති වුණාට පස්සේ. මං හිතන්නේ මෙවැනි අනපනත් රටක් තුල ක්‍රියාත්මක වුණා නම් බොහෝ අවස්ථාවන් වලදී මේ වගේ අර්බුදවලට ඒ රටවල් ගමන් කිරීම සිදු වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් මේ රටවල් ඉස්සරහට යද්දී ආයෝජන සහ විදේශීය වශයෙන් ලැබෙන සහයෝගය මීට වඩා පුළුල් කරගන්න පුළුවන්. එතකොට මේ අයවැය කාර්යාලය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ මූල්‍ය විනය ශක්තිමත් කර ගැනීම සහ ඒ වගේම නිසි වගවීමක් ඇති කරගන්න. දීර්ඝ කාලයක් මේ සම්බන්ධයෙන් කතා කළත් බොහෝ රටවල් වල මේ අයවැය කාර්යාලයක් ක්‍රියාත්මක වුණත් අපි අද තමයි මේ අයවැය කාර්යාලයේ පනත නීතිය අපේ රටේ සම්මත කරන්න කටයුතු කරන්නේ. අපි සතුටු වෙනවා මේ වගේ නීති රීති අනපනත් අරගෙන ඉද්දී විපක්ෂය අපිට සහයෝගය දැක්වීම පිළිබඳව. විශේෂයෙන්ම මම ඉස්සරහට අදහස් දැක්වීමට පෙර විශේෂයෙන්ම සුමන්දිරන් මන්ත්‍රීතුමා මතු කරපු කාරණය පිළිබඳ අවධානය යොමු කළොත් ඉරාන් වික්‍රමරත්න මැතිතුමත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වුණා. මේ සම්බන්ධයෙන් 23 වෙනි වගන්ති යටතේ කරුණු දක්වලා තියෙනවා. විශේෂයෙන්ම 23-3 යටතේ the action plan for each financial year shall be prepared in line with the period specified in the budget call circulars as may be applicable. ඊළඟට බජට් කෝල් එක පිළිබඳව මෙහි විස්තරයක් දක්වලා තියෙනවා මේ පනත තුලම. මම ඒක උපුටා දක්වනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. For the purpose of this subsection, budget call circular means a circular issued by the Department of National Budget requesting submission of the revenue and expenditure of public institutions for the relevant fiscal year for the purpose of preparations of the budget. සාමාන්‍යයෙන් අපි appropriation bill එක September මාසේ අග විතර වෙද්දි ඉදිරිපත් කරනවා. ඒ වගේම රජයක් ජූලි මාසේ විතර ආසන්න වශයෙන් රජයේ ප්‍රතිපත්තිය සහ අයවැය සකස් කිරීම සම්බන්ධයෙන් සියලු ආයතන සහ දෙපාර්තමේන්තු වලට දැනුවත් කිරීම සිදු කරනවා. මෙන්න මේ සම්බන්ධයෙන් තමයි අද විමසීම කරේ. ඒ අනුව මේ පනත තුලම මේ බජට් කෝල් එක සම්බන්ධයෙන් අවශ්‍ය කරුණු ඇතුළත් වෙලා තියෙනවා. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පාර්ලිමේන්තරි බජට් ඔෆිස් එක රජයේ උපරිම උත්සාහය දරලා තියෙනවා ස්වාධීනව කටයුතු කරන, ඒ වගේම දේශපාලන බලපෑමකින් තොරව ක්‍රියාත්මක වෙන ආයතනයක් බවට පත් කරා. මෙන්න මේ ස්වාධීනත්වය ඉතාම වැදගත් වගේම අපි විශ්වාස කරනවා මේ ලබා දෙන ස්වාධීනත්වය එක එක දේශපාලන මතවලට අවශ්‍ය ආකාරයට භාවිතා නොකරයි කියන කාරණේ. මොකද අපේ රටේ ස්වාධීන කොමිෂන් සභා පිහිටවීම තුළදී අපි දැක්කා සමහර අවස්ථාවන් වලදී ඒ පත්වන පුද්ගලයන් අනුව තමන්ගේ පෞද්ගලික මතය සැබවින්ම රටක් බලාපොරොත්තු වෙන කාර්යයට වඩා ඉදිරියට ආපු අවස්ථාවන් තිබ්බා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා රජයක් හැටියට මේ විනිවිදභාවය තහවුරු කරන්න, අපි කටයුතු කරද්දී මේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න සියලු දෙනා කැප වෙලා කටයුතු කරයි කියලා. ඊළඟට මෙහි මූලික වගකීමක් වෙන්නේ අයවැය ලේඛනය ඉදිරිපත් කරන අවස්ථාවේ ඒ අයවැය ලේඛනය පදනම් කරගෙන එය අධීක්ෂණය කිරීමටත්, ඒ වගේම එහි ප්‍රතිලාභ සම්බන්ධයෙන් උත් ඔවුන්ගේ මතය ලබයි. එතකොට මේක රජයක් ඉදිරිපත් කරන ආයවැයලේකණයක් සම්බන්ධයෙන් විතරක් නෙවෙයි, දේශපාලන පක්ෂයකට වුණත් ස්වාධීන කණ්ඩායමකට වුණත් එහි නායකත්වයට පුළුවන් මැතිවරණයක් ප්‍රකාශ මහමැතිවරණයක් ප්‍රකාශ කරලා තියෙන අවස්ථාවක ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අයවැය කාර්යාලයට ලබා දීලා ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ විශ්ලේෂණය රට හමුවේ ඉදිරිපත් කරා. එයිද මේ මූලිකම අරමුණ මූල්‍ය විනිවිද භාවය පුළුල් කිරීම සහ තහවුරු කිරීම. රජයේ මූලිකවම බලාපොරොත්තු වෙන්නේ මූල්‍ය විනිවිද භාවය පුළුල් කිරීම සහ තහවුරු කිරීම. එතකොට මේ පනතේ මූලික වශයෙන් අපි තවදුරටත් අපේක්ෂා කරන්නේ රටක තිරසාර මූල්‍ය තත්ත්වයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය සහයෝගය. ඒ වගේම රාජ්‍ය සම්පත් පළදායි ලෙස රටේ යහපතට වෙන් කිරීම සම්බන්ධයෙන් තහවුරුව. ඒ වගේම රජයේ සතු භාණ්ඩ හා සේවා කාර්යක්ෂමව බෙදා හැරීම සඳහා අවශ්‍ය ක්‍රමානුකූල වැඩපිළිවෙල තහවුරු කිරීම. මේ කාරණා ඉතාම වැදගත් වෙනවා. අපි ඉතිහාසයට ගිහිලා බැලුවොත් අපි ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. ආර්ථික අර්බුදයෙන් අපි මිදෙන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනවා. හැබැයි අපි ඒ සිදුවෙච්ච ආර්ථික අර්බුදය තුළ ඇතිවෙච්ච තත්ත්වයෙන් පාඩම් ඉගෙනගෙන අපි ඉදිරියට ගියේ නැත්තම්, ඒ ඇතිවෙච්ච තත්ත්වයන් නිවැරදි කරගෙන ඉදිරියට ගියේ නැත්තම් මේක තව කාලයක් යද්දී ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයටම පත් වුණාට පස්සේ බොහෝ අයට අමතක වෙන්න පුළුවන්. ඒක රජයට තියෙන එක අභියෝගයක්. දැන් අසීරුම කාල පරිච්ඡේදය තුළ අපි නිරන්තරයෙන්ම ප්‍රකාශ කරපු දේ තමයි මේ සිදු කරන ප්‍රතිසංස්කරණ කෙටි කාලීනව වේදනාත්මක වුණත් මධ්‍යම කාලීනව සහ දීර්ඝ කාලීනව රටේ යහපතට ඒ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙයි කියන කාරණය. එතකොට ඒ ප්‍රතිසංස්කරණ ප්‍රතිඵල ප්‍රතිඵලය අද අපි දකිනවා. මීට මාස 14කට කලින් තිබ්බ තත්ත්වයක් අද තියෙන තත්ත්වයක් හාත්පසින්ම වෙනස් තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ජනතාවට රට සාමාන්‍ය තත්ත්වයට පත්වීම පිළිබඳව අද විශ්වාසයක් ගොඩ නැගිලා තියෙනවා. ඒකම ඉදිරියේදී සිදු කරන්න තියෙන ප්‍රතිසංස්කරණ සහ මේ ගෙන එන අනපනක් සම්බන්ධයෙන් අපි අර්බුදකාරී තත්ත්වයෙන් මිදෙන්න කටයුතු කරද්දී හිතපු විදිහෙන් වෙනස් වෙලා හිතන්න ගියොත්, නැවත අපි දේශපාලන අරමුණක් මත කටයුතු කරන්න ගියොත්, එවගේම දේශපාලනිකව ලැබෙන වාසි අවාසි පිළිබඳව කල්පනා කරලා තීන්දු ගත්තොත්, ඒ තීන්දුව තමන්ව ජනප්‍රිය කරනවද අප්‍රසාදයට පත් කරනවද කියන තීන්දුව මත තීන්දු කළොත් අපි නැවත අර තිබිච්ච තැනට ගමන් කිරීම නවත්වන්න බෑ. එහිඳ රජයක් හැටියට විශේෂයෙන්ම ජනාධිපතිතුමා මේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව පැහැදිලි කර ගන්න පියවරයන් පිළිබඳව පැහැදිලි කර, ඒ හැම පියවරයක්ම පාර්ලිමේන්තුව තුළ අපි සාකච්ඡා කර, සම්ප්‍රදායිකව සිදු නොකරපු ආකාරයට එහයින් අඩියක් ගිහිල්ලා අපි ඒ කාරණා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර සමහර දේවල් ඡන්ද විමසීම් වලට ලක් කර. අපි දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඇති කරගත්ත එකමතා, විශේෂයෙන්ම එක්ස්ටෙන්ඩඩ් ෆන්ඩ් ෆැසිලිටි ප්‍රෝග්‍රෑම් එක. ඉතිහාසයේ පාර්ලිමේන්තුවක් ඒ පිළිබඳව විවාද කරලා ඡන්දයකට එම යෝජනාවලිය ලක් කළා නැහැ. ඉතින් මේ අවස්ථාවේ මේ කරුණු සියල්ල ජනතාවට ලබා දෙන්නත්, මේ මූල්‍ය වගකීම තියෙන පාර්ලිමේන්තුවට ලබා දෙන්නත් අවශ්‍ය වැඩපිළිවෙල තමයි ක්‍රියාත්මක වුණේ. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් වගකීම තියෙන ආයතනය තමයි පාර්ලිමේන්තුව. ව්‍යවස්ථානුකූලව රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් වග කියන්නේ මේ රටේ මන්ත්‍රීවරු නියෝජනය කරන පාර්ලිමේන්තුව. එතකොට මේ රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් ඒ ක්‍රියාවලිය සිදු කිරීමේදී වඩා පුළුල්ව සමාලෝචනය කිරීමටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට තමන්ගේ වගකීම නිසියාකාර විටු කිරීමටත් මේ අයවැය කාර්යාලය පිටුවහලක් බවට පත් වෙනවා. එයින්ද අපි රටක් හැටියට ඉස්සරහට ගමන් කරද්දී ලෝකයේ හුදකලා වෙච්ච රටක් හැටියට අපිට ගමන් කරන්න බෑ. ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කරන best practices පැත්තක තියලා අපිට ගමන් කරන්න බෑ. එහෙනම් අද අපි මේ සිදු කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ අපි එක පැත්තකින් රාජ්‍ය ආදායම වැඩි කිරීම සම්බන්ධයෙන් සිදු කරපු ප්‍රතිසංස්කරණ, ඊළඟට මේ වගේ අනපනත් ගෙනල්ලා මූල්‍ය විනය සහ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කරගෙන වඩා විශ්වාසයක් ජනතාවටත් ජාත්‍යන්තරව සහ දේශීය වශයෙන් ලබා දෙන්න කටයුතු කිරීම සම්බන්ධයෙන් මං හිතන්නේ පාර්ලිමේන්තුව සතුටු වෙන්න ඕනි. ඒ වගේම පාර්ලිමේන්තුව එකඟතාවය ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට හෙට ඉදිරිපත් වන දූෂණ විරෝධී පනත, ඒ වගේම අද අපි සම්මත කරන්න බලාපොරොත්තු වෙන අයවැය කාර්යාල පනත, දූෂණ විරෝධී පනත, ඒ වගේම ලබන අවුරුද්ද අපි ගේන්න බලාපොරොත්තු වෙන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පනත් කැටුම්පත, මේ සියලු පනත් කැටුම්පත් අපේ රටේ අලුත් හැරවුම් ලක්ෂයක් බවට පත්වේ. මෙන්න මේ හැරවුම් ලක්ෂයන් තුළ තමයි අපිට ජාත්‍යන්තර සහයෝගය ලැබිලා තියෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන්ම මේ ආර්ථික අර්බුදයෙන් මිදෙද්දී අපිට අපේ ණය හිමි සෑම රටක්ම සහයෝගය දක්වුවා. ඒ සහයෝගය දක්වන්න මූලිකම කාරණා වුණේ අපි අනුගමනය කරපු සාධාරණ ප්‍රතිපත්තිය සහ ඒ ප්‍රතිපත්තිය ඉතාම විනිවිද භාවයකින් ඉදිරියට ගෙන යාම. මෙන්න මේ කාරණා දෙක තමයි පුළුල්ව සාකච්ඡා වුණේ සහ අපේ සාර්ථකත්වයේ බවට පත්ුනේ රජයක් හැටියට. මෙන්න මේ தত্ত্বය මේ ණය හිමියන්ගෙන් අවශ්‍ය සහන ලබා ගැනීමට අපි භාවිතා කරනවා වගේම ඒ වගේම ආර්ථිකය ස්ථාවර කර ගැනීමට, සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වෙනවා වගේම ඉදිරියට සෑම කටයුත්තකදීම මෙන්න මේ විනිවිදභාවය සහ සාධාරණව කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා කිව්වා වගේ මේ අනපනත් අරගෙන එද්දී රටක් ඉදිරියට යෑමට අවශ්‍ය ආයෝජනවල විශ්වාසයක් ගොඩනැගෙනවා. මේ රාමුව ක්‍රියාත්මක වීම තුළ ආයෝජකයන්ට නැවතත් ලංකාව දිහා බලලා අපේ ආයෝජන කටයුතු වලට එන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක හොඳම උදාහරණයක් තමයි නියෝජ්‍ය කතානායකතුමනි, පසුගිය මාසයක කාලය තුළ අපි ගත්තොත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේශය තුළ විදේශීය ආයෝජන ප්‍රමාණය ක්‍රමානුකූලව වැඩි වෙලා තියෙනවා. ඒක හොඳ තත්ත්වයක්. ඒක මේ රටේ ආර්ථික ස්ථාවරත්වයේ කෙලෙහි ලෝකයට ලබා දීලා තියෙන හොඳ පණිවිඩය සහ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපවීම සම්බන්ධයෙන් තියෙන ධනාත්මක තත්ත්වය. අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පළවෙනි වාරිකයේ හැටියට ඩොලර් මිලියන 330ක මුදලක් ලබා දුන්නා අයවැය සහාය සඳහා. ඊළඟට අපිට ආසියානු සංවර්ධන බැංකුව තවත් ඩොලර් මිලියන 350ක සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම අපි සතුටු වෙනවා ලෝක බැංකුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දිය යුතු සහයෝගය වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යක්ෂක මණ්ඩලයට 28 වෙනිදා ඔවුන් ලබා දෙන මූල්‍ය සහයෝගය පිළිබඳව යෝජනාව ඉදිරිපත් කරනවා. මේ යෝජනාව ඉදිරිපත් කළා මේ සමහර වාරික අපිට ලැබුණේ අපි පෙන්වපු කැපවීම සහ අපේ තිබිච්ච පූර්ව එකඟතා සම්පූර්ණ කිරීම. අපිට සම්පූර්ණ කරන්න තව එකඟතා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම මහා බැංකුව සම්බන්ධයෙන් පනත් කැටුම්පත, ඒ පනත් කැටුම්පත අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මේ රටේ ජනතාවට තියෙන අයිතිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වුණා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔවුන්ගේ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. ඒ මතයට ගරු කරමින් ඒ රාමුව තුළ සිදු කළ යුතු වෙන සංශෝධන සමග අපි ඉදිරියේදී මහ බැංකු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අරගෙන එන්න කටයුතු කරනවා. එහිඳ මේ අපි අලුත් ගමනක් ආරම්භ කළ ඉස්සරහට යද්දී අලුත් මාවතකට ශ්‍රී ලංකාවේ දොර විවෘත කරද්දී අපි වෙනද අත්විඳපු නැති ස්වාධීනත්වය සහ විනිවිදභාවය සහ විශේෂයෙන්ම මූල්‍ය ශේෂ්ත්‍රයේ ඇතිවන වගවීම පිළිබඳව සුභවාදී අනපනත් ගෙන එන්න නියමිතව තියෙනවා. එහිඳ මම විශ්වාස කරන්නේ මේ පනත සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුව තුළ මහජන නියෝජිතයන්ගේ තවත් යම් යම් අදහස් ඉදිරිපත් වුණාම ඒව සැලකිල්ලට බලලා අපිට පුළුවන් මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණාට පස්සේ නීති රීතිමාලාව සකස් කරද්දී, විශේෂයෙන්ම රීතිමාලාව සකස් කරද්දී ඒවා අන්තර්ගතය සඳහා පාවිච්චි කරන්න. දැන් උදේ අපි කතා කරද්දී විශේෂයෙන්ම එක මන්ත්‍රීවරයෙක්ගේ කාරණාවක් වුණා. මේ පනත ප්‍රකාරව යම් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලබා දීලා තියෙන අවස්ථාවක එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විශ්ලේෂණය දේශපාලන පක්ෂයකට අගතියක් සිදුවන ආකාරයට ලබා දෙද්දී කාල රාමුවක් නිශ්චිත කිරීම වැදගත් වෙයි කියලා. ඒක අගතියක් වෙන්නත් පුළුවන්, ඒක සුභවාදී තත්වයක් වෙන්නත් පුළුවන්. එතකොට මේ ලබා දෙන විශ්ලේෂණයේදී ඒ දේශපාලන පක්ෂයට සාධාරණ කාලයක් තිබිය යුතුයි මහ ජනතාවට ඒ ලබලා දීලා තියෙන සුභවාදී විශ්ලේෂණය හෝ එහෙම නැත්නම් විවේචනාත්මක විශ්ලේෂණය පිළිබඳව කරුණු දක්වන්න. එතකොට මේ තත්වයන් අපිට මේ පනත ප්‍රකාරවම රීතිමාලාව සකස් කරද්දී ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම වෙනත් ආයතන එහෙම නැත්නම් රටවල් වලින් මූල්‍ය සහයෝගය ලබා ගැනීම සම්බන්ධයෙන් මේ පනතේ වගන්ති අන්තර්ගතයක් තියෙනවා. එතකොට මේ අන්තර්ගතය සම්බන්ධයෙන් බැලුවහම විශේෂයෙන්ම මේ මූල්‍ය ප්‍රදාන සහ මූල්‍ය සහයෝගයක් ලබා ගැනීමේදී අනිවාර්යෙන්ම රටේ මුදල් අමාත්‍යාංශයේ එක්ස්ටර්නල් රිසෝස් ඩිපාර්ට්මන්ට් එකේ පූර්ණ අනුමැතියකට ඔවුන් යොමු කළ යුතුයි. ඒ වගේ යෝජනා සමහර විට තියෙන්න පුළුවන්. ඒ වගේ මේ යෝජනා වලට අවශ්‍ය පිළිතුර සමහර විට මේ පනතේ දැන්ටම අන්තර්ගත වෙලා තියෙනවා. නමුත් ඉන් පරිබාහිර දෙයක් තියෙනවා නම්, සාධනීය දෙයක් තියෙනවා නම් අපිට පුළුවන් රීතිමාලාව සකස් කරද්දී ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු ඉදිරිපත් කරන්න. මොකද අවසානයේ මේ රීතිමාලාවත් මේ පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනා අනුමත කළ යුතුයි. එහෙනම් රටක් හැටියට අපි සිදුවන වෙනස්කම් පිළිබඳව එක පැත්තකින් ජාත්‍යන්තර වශයෙන් විශාල පිළිගැනීමකට ශ්‍රී ලංකාව ලක් වෙලා තියෙනවා. විදේශීය ආයෝජන සම්බන්ධයෙන් අපි තවත් අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. වගේම අපි අද ලබලා තියෙන ප්‍රගතිය, විශේෂයෙන්ම මම මේ කියප විනිවිදභාවය සහ වගවීම සම්බන්ධයෙන් ලබලා තියෙන ප්‍රගතියට අපිට සුබ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. අපි විශ්වාස කරනවා මේ අනපනත් මේ ආකාරයට ගෙනේම ඒ අනපනත් වෙනුවෙන් පාර්ලිමේන්තුව පක්ෂභේදකින් තොරව සහයෝගය දැක්වීම වැදගත් වේවි. මොකද ඒ තුළ ජාත්‍යන්තරයට සහ දේශීය වශයෙන් පණිවිඩයක් යවනවා. අපි වෙනස් වෙන්න සූදානම්, අපි අලුත් වෙන්න සූදානම්, අපි අලුත් රාමුවක් තුළ රාජ්‍ය පාලනය පිළිගත හැකි ආකාරයට ඉස්සරහට අරගෙන යනවා කියන කාරණේ. හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අවසාන වශයෙන් මට කියන්න ඕන කාරණේ තමයි අපි රටක් හැටියට ලබාගත් සිදු ප්‍රසංස් කරන තුල අද ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. අපිට වෙළඳපොළ ස්ථාවර වීම සඳහා තව මාස කිහිපයක කාලයක් ගත වේ. ඒ අතරතුර අපි රජයක් හැටියට අත්විඳින ප්‍රධාන අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය තමයි මේ අයවැය කාර්යාල පනත තුලත් ඒක සඳහන් වෙනවා. ඒ අභියෝගය තමයි දත්ත මත පදනම් වෙලා තීරණ ගැනීම වෙනුවට, ප්‍රවෘත්ති නිර්මාණය කිරීම වෙනුවට පෞද්ගලිකත්වය මත පදනම් වෙලා තීරණ ගැනීම සහ ප්‍රවෘත්ති නිර්මාණය කිරීම අද සිදු වෙනවා. ඒ අභියෝගයට අපි සියලු ජනාට මත මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. මං හිතන්නේ අපි විශේෂයෙන් මිල්ලීමක් කරන්නේ මේ ආර්ථිකමය වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආර්ථික තත්ත්වයන් පිළිබඳව. මොකද මේ ආර්ථික තත්ත්වය තුළ පීඩාවට පත්වෙච්ච නැති ජන කොට්ටාසයක් නැහැ. මේ ආර්ථික තත්ත්වය තුළ පීඩාවට පත්වෙච්ච නැති ජන කොට්ටාසයක් නැහැ. හැම ජන කොට්ටාසයක්ම තමන්ගේ ආදායම මට්ටම මොකක් වුණත් පීඩාවට පත්වීම සිදු වුණා. එහිඳ ආර්ථිකමය වශයෙන් කරුණු ඉදිරිපත් කරද්දී රටේ යහපතට සංඛ්‍යාලේඛන සහ දත්ත මත පදනම් වෙලා කරුණු ඉදිරිපත් කරොත් අපිට පුළුවන් ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස් තවදුරටත් අරගෙන එහෙම නැත්නම් ඒ දත්ත හෝ කරුණු මත පදනම් වෙලා කරන විශ්ලේෂණය නිවැරදි නම් එහෙම නැත්නම් වැරදි නම් කරුණු දක්වන්න. එහෙම නැතුව මේ එක එක තැන්වල ඉඳලා එක එක මැතිවරණ වේදිකා ඉඳලා කරුණු දක්වුවට ඒවා දත්ත සහ කරුණු මත නෙවෙයි. දැන් අපි දකිනවා සමහර දේශපාලන පක්ෂ විශේෂයෙන්ම කියන කාරණයක් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැතුව අපිට බලය තිබ්බනම් අපි කටයුතු කරනවා කියන කාරණය. හැබැයි ඒ බලය ලබා ගන්න අවස්ථාවක් තිබ්බා. ඒක පැහැදිලිවම ගොඩාබේ රාජපක්ෂ ජනාධිපතිතුමා ධූරයෙන් ඉවත් වුණාම අද දේශපාලන වේදිකාවට ඇවිල්ලා ආර්ථික යථාවත් කරන්න අපිට පුළුවන් කියලා කියන කණ්ඩායම් වලට අවස්ථාව හොඳටම තිබ්බා. වගකීම සහ වගකීම අරගෙන ඒ අභියෝගයට මුහුණ දෙන්න අවශ්‍ය කටයුතු ටික කරන්න. ඒ අවස්ථාවේ අභියෝගය ගන්න නැතුව එතනින් අයත් වෙච්ච කණ්ඩායම් අද මැතිවරණ වේදිකාවට ඇවිල්ලා එහෙම නැත්නම් දේශපාලන වේදිකාවට ඇවිල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැතුව ඔවුන්ට රටේ ආර්ථිකය ස්ථාවර කරන්න පුළුවන් කියලා කියන කාරණය සම්පූර්ණයෙන්ම අසත්‍ය සාවද්‍ය කාරණයක් කරු නියෝජ්‍ය කතානායකතුමනි. ඊටත් වඩා වැඩපිළිවළක් නැති කණ්ඩායමක් විසින් කරන ප්‍රකාශය. තමන්ට වගකීමක් නැත්තා, තමන් අභියෝගයකට මුහුණ දීලත් නැත්තා, තමන්ගේ මන්ත්‍රීවරු දෙන්න හෝ තුන් දෙනා ඉන්න කණ්ඩායම පාර්ලිමේන්තුවට ඇවිල්ලා සමහර වෙලාවට මේ විවාද වලට සම්බන්ධ වෙන්නේ නැහැ. විවාදයකට සම්බන්ධ වෙනවා කියලා කියන්නේ කරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතන කතා කිරීම පමණක් නෙවෙයි. ඉතින් එතනින් පරිබාහිර දේවල් ගොඩක් තියෙනවා. කමිටු වලටදී තමන්ගේ අදහස් දැක්වීම, ඒ වගේම පාර්ලිමේන්තුව තුළ අදහස් දැක්වීම වගේම තවත් කණ්ඩායම් වල අදහස් වලට සම්බන්ධයි. ඉතාම වැදගත් වෙනවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ අපි කනගාටුවෙන් කියන්න ඕනේ දේශපාලන වේදිකාවේ මොනාකාරයේ ආර්ථික විශ්ලේෂණයක් කරත් ඔවුන්ට වගකීමක් නැහැ. ඒ සිදු කරන ප්‍රකාශය තහවුරු කරන ආකාරයට කටයුතු කරා. මම මේ දේශපාලනික වශයෙන් කල්පනා කළා නෙමෙයි කියන්නේ, මේකේ අසීරුතාවය අපි දන්නවා. විපක්ෂයේ ඉන්න මහජන නියෝජිතයෝ බොහෝ දෙනෙක් තේරුම් අරගෙන තියෙනවා. රජයේ මුහුණ දෙන අභියෝග සහ ජනාධිපතිතුමාගේ අභියෝග වලට මුහුණ දෙන්න අරගන්න පියවරයන් පිළිබඳව සහ ඉදිරියේදී මේ රටේ ඇතිවන ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව සහ සාර්ථකත්වය පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ බොහෝ දෙනා අවබෝධයෙන් ඉන්නේ. අනවබෝධයෙන් ඉන්න කණ්ඩායම් තමයි මේ ආකාරයට පදනම් විරහිත විවේචන එල්ල කරන්නේ. එහිඳ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය කියන පනත් කෙනුම්පත විතරක් නෙවෙයි, දූෂණ විරෝධී පනත් කෙනුම්පත විතරක් නෙවෙයි, අපි ගේන්න බලාපොරොත්තු වෙන මහ බැංකුවේ පනත් කෙටුම්පත විතරක් නෙවෙයි, එවැගේම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තියෙන පනත් කෙටුම්පත් විතරක් නෙවෙයි, මේ වගේ මේ රට වඩා හොඳ ස්ථාවරයක් ගොඩනැගීම සඳහා විනිවිදභාවයක් ඇති කිරීම සඳහා අලුත් මූල්‍ය පාලනයක් සහ මූල්‍ය භාවිතාවක් ඇති කිරීම සඳහා අනපනත් රාශියක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට අරගෙන එන්න සූදානම්. එහිදී මේ සියලු මන්ත්‍රීවරුන්ගේ යෝජනා සහ අදහස් දක්වීම් වලට අහුම්කන් දීලා වෙනස් විය යුතු තැන් වලට, වෙනස් කළ යුතු තැන් වලට අපි අවධානය යොමු කළේ අවශ්‍යතා රට වෙනුවෙන් කරන්න සූදානම් කියන කාරණයක් ප්‍රකාශ කරමින් රටේ ආර්ථිකය යහපත් වෙනවා. මේ අද තියෙන තත්ත්වයට වඩා ආර්ථිකය හතරවෙනි කාර්තුවට යද්දී සාර්ථකත්වයක් තියේවි, ස්ථාවරත්වයක් තියේවි. ඒ ස්ථාවරත්වය අපි රටේ ජනතාවගේ යහපත බවට පත් කරන්න පාර්ලිමේන්තුව එකතු වෙලා කටයුතු කරමු කියන ඉල්ලීම නැවත වරක් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගර්මන්තුමා. ගරු කෝවින්දන් කරුණා කරන් කරු මන්තවා මිනිතු දහයක් කාලය ඇතිනමුතු.
நன்றி பிரதி சபாநாயகர் அவர்களே. இன்று பாராளுமன்ற வரவு செலவு திட்ட அலுவலகம் சம்பந்தமான சட்டமூலத்தின் இரண்டாவது மதிப்பீடு. இந்த விவாதத்திலே நாங்கள் கலந்து கொண்டிருக்கின்றோம். இன்றைய நாட்டின் பொருளாதார சூழ்நிலையில் வரவு செலவு திட்டம், வரவு செலவு திட்ட அலுவலகம் சம்பந்தமான விவாதம், பொருளாதார சூழ்நிலையில் பாராளுமன்ற உறுப்பினர்களுக்கு கடந்த 2 வருடங்களாக வரவு செலவு திட்டத்தின் மூலமாக ஒதுக்கப்படும் நிதிகள் ஒதுக்கப்படாமல் நாங்கள் எந்தவித அபிவிருத்தி வேலைகளையும் எமது மக்களுக்கு செய்ய முடியாத ஒரு சூழ்நிலையில் இருந்து கொண்டு இந்த விவாதத்தில் எப்படி பங்கு பெறலாம் என்று யோசிக்கின்றேன். இருந்தாலும் எனது மாவட்டம், மாவட்ட மக்கள் சம்பந்தமாக சில பிரச்சனைகளையும் இந்த விவாதத்திலே எடுத்துரைக்கலாம் என்று நினைக்கின்றேன். முதலாவதாக, கடந்த 28/5/2023 மட்டக்களப்பு மாவட்டத்தைச் சேர்ந்த தவேந்திரன் மதுசிகன் என்ற 20 வயது மாணவன் இந்தியா தனுஷ்கோடியில் இருந்து தலைமன்னாருக்கு இடைப்பட்ட கடலை 23 கிலோமீட்டர் நீளமான அந்த கடலை நீந்தி கடந்திருக்கின்றார். ஒரு சாதனை புரிந்திருக்கின்றார். அதுவும் கிழக்கு மாகாணம் மட்டக்களப்பைச் சேர்ந்த மாணவன். அதாவது, கடலில் பிளாஸ்டிக் கழிவுகள் அதிகரிப்பதனால் ஏற்படும் பின்விளைவுகளை தடுப்பதற்கும், மாணவர்கள் போதைப் பொருட்கள் போன்றவற்றிற்கு அடிமையாகாமல், சிறுவயதில் தற்கொலைகளுக்கு செல்லாமல் மனநிலையை வலுப்படுத்த வேண்டும் என்ற குறிக்கோள்களுடன் சாதனைகளை மாணவர்கள் நிறைவேற்றும் எண்ணத்துடன் செயற்பட்டால் இப்படியான துரதிருஷ்டமான வேலைகளிலிருந்து தங்களை விடுவித்துக் கொள்ளலாம் என்ற குறிக்கோளுடன் அந்த மாணவன் இந்த சாதனையை செய்திருக்கின்றான். இந்த பாராளுமன்றத்தின் ஊடாக எனது மாவட்டத்தைச் சேர்ந்த அந்த மாணவன் புரிந்த சாதனைக்கு என்னுடைய மனப்பூர்வமான பாராட்டுக்களை நான் அந்த மாணவனுக்கு இந்த சபையினூடாக தெரிவிக்க வேண்டிய ஒரு கடமையில் இருக்கின்றேன். அது மாத்திரமல்ல, இன்றைய பாராளுமன்ற விவாத ஆரம்பத்திலே 27(2) கேள்வியின் மூலமாக இந்த சபையின் எதிர்க்கட்சித் தலைவர் சஜித் பிரேமதாஸ் அவர்கள் ஒரு கூற்றை முன்வைத்திருந்தார். உண்மையிலேயே விவசாயிகள் சார்பாக நான் அவருக்கு இந்த விடயத்தை இன்று எடுத்துரைத்தமைக்காக பாராட்டு தெரிவிக்கின்றேன். இன்று மட்டக்களப்பு மாவட்டம் மாத்திரமல்ல, மட்டக்களப்பு அம்பாறை போன்ற பிரதேசங்களிலே சிறுபோக வேளாண்மையின் அறுவடை ஆரம்பித்து விட்டது. ஆனால் படி மார்க்கெட்டிங் போர்ட் நெல் சந்தைப்படுத்தும் சபையின் ஊடாக அந்த நெற்களை உற்பத்தி பொருட்களை கொள்வனவு செய்வதற்கான முன்னேற்பாடுகளோ இன்னும் நடைபெறவில்லை என்பது மாத்திரமல்லாமல், நெல்லிற்குரிய சரியான விலையை கூட இந்த அரசாங்கம் இன்னும் தீர்மானிக்கவில்லை. இன்றைய 27(2) கேள்விக்கு கூட விவசாய அமைச்சர் அவர்கள் ஒழுங்கான பதிலை கூறாமல் தான் கூடி முடிவெடுத்து அறிவிப்பதாக கூறியிருக்கின்றார். இன்றைய பொருளாதார நிலைமையில் அரசாங்க விதை உற்பத்தி பண்ணைகளில் கூட இன்று நெல்லின் விலை உயர்ந்திருக்கின்றது. அதாவது, 1 கிலோ நெல்லை விதை உற்பத்திக்காக 95 ரூபாய்க்கு விற்ற அரசாங்க விதை உற்பத்தி பண்ணைகள் இன்று 1 கிலோ நெல்லை 200 ரூபாவுக்கு விற்கக்கூடிய ஒரு சூழ்நிலையில் இருக்கின்றது. ஏனென்றால் அதற்குரிய உற்பத்தி செலவு அதிகரித்திருப்பதாக கூறுகின்றார்கள். உண்மையிலே உற்பத்தி செலவு அதிகரிப்பதாக இருந்தால் அரசாங்க விதை உற்பத்தி நிலையங்களுக்கு மாத்திரமல்ல, கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, ஏழை விவசாயிகளுக்கும் அந்த உற்பத்தி செலவு அதிகரித்திருக்கின்றது. கிட்டத்தட்ட 1 ஏக்கர் நெல் வயல் செய்வதற்கு 125,000 மேற்பட்ட பணத்தை உற்பத்திக்காக அவர்கள் செலவு செய்யும் போது இன்றைய நெல்லின் விலை 75-80 ரூபாவை தாண்டவில்லை. எனவே ஆக குறைந்தது இந்த அரசாங்கம் நெல்லின் விலையை 120 ரூபாவுக்காவது நெல் சந்தைப்படுத்தும் சபையின் ஊடாக பெற்றுக்கொண்டால் மாத்திரமே இந்த ஏழை விவசாயிகள் தங்களது கஷ்டங்களிலிருந்து மீள்வார்கள். மில் உற்பத்தியாளர்களது விலை மில் உற்பத்தியாளர்களுடைய விலையை நிர்ணயிக்க முடியாது. மில் உற்பத்தியாளர்கள் இன்று கிட்டத்தட்ட 200 ரூபாவுக்கு அரிசை விற்கும் போது 800 ரூபாவுக்கு நெல்லை வாங்குவதற்கு அரசாங்கத்திற்கு அழுத்தம் கொடுக்கின்றார்கள். எனவே அவர்களது ஆலோசனைகளை கருத்தில் கொள்ளாது ஏழை விவசாயிகளின் வாழ்வாதாரத்தை முன்னேற்றுவதற்காக அரசாங்கம் பாடுபட வேண்டும். அத்துடன் கடந்த சில வாரங்களாக அதிபர் சேவைகளுக்கான போட்டி பரீட்சை நடைபெற்று நேர்முக பரீட்சைகள் நடைபெறுகின்றது. அந்த அதிபர் சேவையின் போது அவர்களிடம் விண்ணப்பங்கள் கோரப்படும் போது பல்கலைக்கழக பட்டம் அத்துடன் பட்ட பின் கல்வி டிப்ளோமா என்கின்ற பட்டம் இருக்க வேண்டும் பட்டதாரிகளுக்கு. அத்துடன் 5 வருட சேவை காலமும் இருக்க வேண்டும். அதை விடுத்து கல்லூரி முடித்த ஆசிரியர்கள் 6 வருட சேவை இருந்தால் அதற்கு அந்த போட்டி பரீட்சைக்கு விண்ணப்பிக்க முடியும் என்கின்ற சுற்றறிக்கை இருந்தது. ஆனால் அந்த கல்வி டிப்ளோமா பட்டம் அத்துடன் பட்டப்பின் கல்வி டிப்ளோமா விசேட தேவைகள் சார் கல்வி டிப்ளோமா பெற்றவர்கள் அந்த பரீட்சையிலே சித்தி அடைந்திருந்தாலும் நேர்முக பரீட்சையிலே அவர்கள் நிராகரிக்கப்பட்டிருக்கின்றார்கள். இலங்கை அதிபர் சேவை தர மூன்றிற்கு ஆட்சேர்ப்பு செய்தல் 2ம் கட்டம் 2023. நேர்முக பரீட்சையில் விசேட தேவைகள் சார் பட்டப்பின் கல்வி டிப்ளோமா பட்டதாரி ஆசிரியர்கள் நிராகரிக்கப்படுவது என்பது மிகவும் துரதிருஷ்டவசமானது. இது தொடர்பான வர்த்தமானி பத்திரிகை அறிவித்தல் 19/10/2018 பிரசுரிக்கப்பட்டிருந்தது. இதில் சேவை நிபந்தனை பின்வருமாறு குறிப்பிடப்பட்டுள்ளது. இலங்கை சனநாயக சோசலிச குடியரசின் இலக்கம் 1885-31 மற்றும் 22/10/2014 கொண்ட அதிவிசேட வர்த்தகமானி அறிவித்தலில் பிரசுரிக்கப்பட்ட இலங்கை அதிபர் சேவை பிரமாண குறிப்பில் விதிக்கப்பட்டுள்ள நிபந்தனைகளுக்கும் அப்பிரமாண குறிப்பில் இதற்கு பின்னர் மேற்கொள்ளும் திருத்தங்களுக்கும் அரச சேவையின் நியமனங்களை நிர்வகிக்கும் பொது நிபந்தனைகளுக்கும் உட்பட்டு தேர்ந்தெடுக்கப்படும் விண்ணப்பதாரி இலங்கை அதிபர் சேவையின் 3ம் தரத்திற்கு நியமிக்கப்படுவார். இந்த நியமனமானது 2023 வழங்கப்பட உள்ளது. எனவே பரீட்சை ஏலவே நடைபெற்றிருப்பினும் 2023 முன்னர் அதிபர் சேவை பிரமாண குறிப்பில் ஏற்பட்டுள்ள மாற்றங்களுக்கு அமையவே நியமனம் வழங்கப்படல் வேண்டும் என்பது நியதியாகும். இதன் அடிப்படையில் 22/55/55 இலக்க 26/11/2021 அதிவிசேட வர்த்தகமானி பத்திரிகையில் வெளியாகிய இலங்கை அதிபர் சேவை பிரமாண குறிப்பின் 4வது திருத்தத்தின்படி விசேட தேவைகள் சார் பட்டப்பின் கல்வி டிப்ளோமாவும் ஏற்றுக்கொள்ளப்பட வேண்டும் என குறிப்பிடப்பட்டுள்ளது. மேலும் இதில் அமல்படுத்தப்படும் திகதி குறிப்பிடப்படாமையினால் இது 2014 ஏற்றுக்கொள்ளப்பட வேண்டும் என்பது நியதியாகும். மேலும் 2010 விசேட தேவைகள் சார் பட்டப்பின் கல்வி டிப்ளோமாவானது சாதாரண பட்டப்பின் கல்வி டிப்ளோமாவிற்கு சமனானது என கல்வி அமைச்சின் செயலாளரினால் வெளியிடப்பட்ட சுற்றறிக்கையும் குறிப்பிடுகின்றது. மேலும் திறந்த பல்கலைக்கழக உபவேந்தரினாலும் இது திட்ட தெளிவாக விளங்கப்படுத்தப்பட்டிருந்தது. எனவே இது தொடர்பில் உடனடி நடவடிக்கை எடுத்து பாதிக்கப்பட்ட ஆசிரியர்களுக்கு நேர்முக பரீட்சை நடத்தி அதன் அடிப்படையில் அவர்களையும் இலங்கை அதிபர் சேவைக்கு உள்வாங்குவதற்கு நடவடிக்கை மேற்கொள்ள வேண்டும். கல்வி அமைச்சரை கேட்டுக் கொள்கின்றேன். நன்றி.
மகாச்சாரிய ரஞ்சித் பண்டாரம் எத்தோ அப்படி மினித்து பால வக்கால
கரு நியோஜ கதாநாயக துபனி அது மி சபாவே இதா வெதகத் පනතක් විවාදයට ගන්න අවස්ථාවේ ඒ සඳහා සහභාගි වීමට අවස්ථාව ලැබීම අගේ කොට සලකනවා. කරු නියෝජ්‍ය කතානායකතුමනි, මූල්‍ය විනිවිදභාවය සහ වගකීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳව රාජ්‍ය මූල්‍ය පිළිබඳ තීන්දු තීරණ ගන්න පාර්ලිමේන්තුවට පෙරට වඩා හොඳ අවස්ථාවක් මේ පනත මගින් ලබා දී තිබෙනවා. මේ පනත පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයේ පිහිටවීම සඳහා වන පනත විදිහටයි සභාගත වෙලා තියෙන්නේ. මේ පනත මගින් ස්වාධීන කාර්යාලයක් මේ පාර්ලිමේන්තුව තුළ රාජ්‍ය අයවැය හා සම්බන්ධ කටයුතු කිරීම වෙනුවෙන් පිහිටවනු ලබනවා. රාජ්‍ය මූල්‍යයේ වගකීම පාර්ලිමේන්තුවට පැවරී තිබෙන බව ඇත්ත. මෙය එහි ඉදිරි පියවරක් විදිහටයි අපි දකින්නට ඕන. මේ පනත මගින් මූලිකව අරමුණු කරන අරමුණු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ජාතික අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම. පලදායි ලෙස රාජ්‍ය සම්පත් වෙන් කිරීම. රාජ්‍ය මූල්‍ය තිරසාර මට්ටමක පවත්වාගෙන යනවාද කියන කාරණයත් මේ අරමුණු අතරට එකතු වෙනවා. එනිසා නියෝජ්‍ය කතානායකතුමනි, අපි වැරදි වැටහීමක් ඇති කරගන්න ඕන නෑ. දැන් මුදල් අමාත්‍යාංශය නෙමෙයි මේ අයවැය සකස් කරන්නේ පාර්ලිමේන්තුව කියලා. මුදල් අමාත්‍යාංශයේ පෙර පරිදි රාජ්‍ය ආදායම වියදම හිගය හෝ අතිරික්තය සමතුලනය කර ගැනීම පිළිබඳව කටයුතු කරනවා ඇති. නමුත් මුදල් අමාත්‍යාංශය කරන කටයුතු වලට සානුබලයක් සැපේන ආකාරයට ඒ කෙරෙන යෝජනා පිළිබඳව රාජ්‍ය මූල්‍ය පරිහරණය පිළිබඳව පාර්ලිමේන්තු අයවැය කාර්යාලයෙන් හොඳ විමර්ශනයක්, හොඳ විශ්ලේෂණයක්, මඟ පෙන්වීමක් කරන්න පුළුවන්කම ලැබෙනවා. මම හිතනවා අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ තුල මෙවැනි ඉදිරි පියවරක් පිළිබඳ දීර්ඝ සාකච්ඡාවකට පස්සේ 2022 ඔක්තෝබර් මාසයේදී අමාත්‍ය මණ්ඩලයේ තීන්දුවක් ගත්තා. ඔව්, අපි අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තුවේ පිහිටවනවා කියලා. එනිසා අපි සතුටු වෙන්නට ඕන මේ අපේ කාලේ මේ ඉදිරි පියවර ගැනීම සිදුවන අවස්ථාවේ අපි මේ පාර්ලිමේන්තුව නියෝජනය කළා. මේ සංවාදයට අපි සක්‍රීය ලෙස සහභාගී වුණා කියලා. එනිසා නියෝජ්‍ය කතානායකතුමනි, අයවැය යෝජනා, ආර්ථික සහ මූල්‍ය පුරෝකථන සහ ප්‍රක්ෂේපණ, යෝජනා සහ ප්‍රතිපත්ති විශ්ලේෂණයන් පිළිබඳව පාර්ලිමේන්තු අයවැය කාර්යාලයට පුළුවන්කම තියෙනවා ස්වාධීන පක්ෂාග්‍රාහී නොවන විශ්ලේෂණ ඉදිරිපත් කරන්න. මේ විශ්ලේෂණ වල ප්‍රතිඵලයක් විදිහට බලයින් රජය ඉදිරිපත් කරන අයවැය යෝජනා මා විශ්වාස කරනවා ප්‍රමාණවත් ආකාරයට සංශෝධනය වෙන්නත් ඉඩකඩ තියෙනවා. සමහර අංශවලට කෙරෙන මූල්‍ය වෙන්කිරීම් අඩු වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. ධෛර්යමත් කළ යුතු අංශ ධෛර්යමත් කිරීම සඳහා වන අවකාශත් ඇති වෙන්නට පුළුවන්. අපි රටක් විදිහට පහුගිය අවුරුදු 75ක කාල සීමාව තුළ ඉදිරිපත් කරපු අයවැය ලේඛනයන් දිහා ඉතා සැලකිල්ලෙන් විමසල බැලුවොත් අපිට පේනවා බොහොමයක් ඒවා සම්ප්‍රදායිකයි. එකිනෙකට බැඳුණු ඒවා නෙමෙයි. එකම ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමට සහය වූ ඒවත් නෙමෙයි. හුදකලාව ඒ වෙලාවේ තියෙන ප්‍රශ්නයක් විසඳන්න, එහෙම නැත්නම් විසඳීමට නොහැකි වූ ප්‍රශ්නයක් විසඳීම සඳහා වන වැඩපිළිවෙලක් යෝජනා කරන්න ඉදිරිපත් වෙච්ච ඒවා. ඒ නිසා තමයි අපි දකින්නේ අපේ රට තුළ අපි කැමති වුණත් අකමැති වුණත් එකම ප්‍රතිපත්තියක් අවසානයේ දක්වා ක්‍රියාත්මක කිරීම සඳහා වන ඉඩකඩ සීමා වෙලා තියෙනවා. එක්තරා අමාත්‍යංශයක වැඩ කටයුතු අලුත් ඇමතිවරයාට බාර වෙද්දී අර මුල් වටේ සිදු කරමින් තිබුණු සමහර ඒවා හිටි තැන නතර වෙනවා. අපේ රටේ අධ්‍යාපනය ගත්තත් කෘෂිකර්මාන්තය ගත්තත් කර්මාන්තංශය ගත්තත් ආයෝජන ප්‍රවර්ධනංශය ගත්තත් අපිට පේනවා මේ කාරණය කැපී පෙනෙනවා. ඒ නිසා ආණ්ඩු මාරු වෙනකොට ප්‍රතිපත්ති මාරුවීමේ ආදර්ශය අපි හැම විටම කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ප්‍රවර්ධනය කරලා තියෙනවා. එනිසා නියෝජ්‍ය කතානායකතුමනි, මේ අයවැය කාර්යාලයට සුවිශේෂී වගකීමක් තියෙනවා. මේ පක්ෂග්‍රාහී නොවන ස්වාධීන විශ්ලේෂණ අයවැය යෝජනා සම්බන්ධයෙන්, රාජ්‍ය මූල්‍ය යෝජනා සම්බන්ධයෙන්, රජයේ ආදායම සහ වියදම පිළිබඳ ඉදිරිපත් කරන යෝජනා සම්බන්ධයෙන් කරන්න. මේවා විපක්ෂය විසින් ආණ්ඩු පක්ෂය විසින් කරනු ලබන යෝජනා විදියට නෙමෙයි, අර මා මුලින් සඳහන් කළ ආකාරයේ අපක්ෂපාතී ස්වාධීන පාට රහිත යෝජනා බවට පත්වෙන්නට ඕන. හොඳ දේවල් පිළිබඳ හොඳ දකින්නත් වෙනස් කළ යුතු සමහර කරුණුකාරණා සම්බන්ධයෙන් කළ යුතු වෙනස්කම් පිළිබඳවත් අපිට කරුණු ඉදිරිපත් කරන්නට අවකාශය ලැබෙන්නට ඕන. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සභාව තුළ විවාදයට ගැනිච්ච එක වැදගත් කාරණයක් තියෙනවා. රාජ්‍ය ආදායම රුපියල් බිලියන 520 ගණනකින් අඩු කිරීම සඳහා වෙච්ච යෝජනාවක් සම්බන්ධයෙන් මූලික තර්ක දෙකක් දිගින් දිගටම ඉදිරිපත් වුණා. එක තර්කයකින් කියුණේ එවැනි බදු කප්පාදුවක් මගින් මේ රටේ ආර්ථිකයට කිසියම් ආකාරයක ආයෝජන පෙළඹවීමක් අපිට ඇති කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා එවැනි බදු කප්පාදුවක් නරක නැහැ. හැබැයි අපි දැක්කා ප්‍රායෝගිකව එවැනි පෙළඹවීමක් සිදුවෙනවා වෙනුවට රජයට තමන්ගේ මූලික වියදම්වත් පියවා ගන්න ප්‍රමාණවත් ආදායමක් නොමැතිවීමේ ප්‍රතිඵල ලෙස විශාල සුබසාධන කප්පාදුවකට අපි යන්න සිද්ධ වුණා. මේ තත්ත්වය වඩාත් භයානක වුණා පැවති කොවිඩ් වසංගතයත් ඊට පස්සේ ඇතිවෙච්චි අරගලකාරී තත්ත්වයක් තුළ. එදා අපිට තිබුණා නම් මේ පාර්ලිමේන්තුව තුළ අයවැය කාර්යාලයක්, එම බදු යෝජනා සම්බන්ධයෙන් අපිට පුළුවන්කම තිබුණා ස්වාධීන විශ්ලේෂණයක්. දැන් පාර්ලිමේන්තුවට ලැබිලා තියෙන අලුත් වගකීම විදියට ඉදිරිපත් කරන්න. සමහර වෙලාවට මුදල් අමාත්‍යවරයාට පණිවිඩයක් ලබා දෙන්න මේ සැබෑ ස්වරූපය පිළිබඳව. නමුත් අවාසනාවකට මේ කාරණය පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් අපිට යොමු කරන්න හැකියාව ලැබුණේ නැහැ. ඒ නිසා අපි කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපිට සිද්ධ වුණා නැවත වාරයක් මේ රට බදු ප්‍රතිපත්ති පිළිබඳව තීන්දුවක් තීරණයක් ගන්න පසුගිය අයවැයේදී. එනිසා නියෝජ්‍ය කථානායකතුමනි, පාර්ලිමේන්තු අයවැය කාර්යාලය සහ ඒ කටයුතු කරන නිලධාරීන් පාර්ලිමේන්තුව වෙත ඍජුවම වග කියවනවා. එයට පුළුවන්කමක් නැහැ. ඒ කාගේ හරි ගෝලයක් නෙමෙයි. කවුරු හරි වෙනුවෙන් කටයුතු කරන පිරිසකුත් නෙමෙයි. මේ අයගේ කටයුතු අධීක්ෂණය කරන්න කාර්ය සහ කාර්ය පටිපාටිය පිළිබඳ හොයල බලන්න රජ මුදල් කාරක සභාවට වගකීම පැවිදිලා තියෙනවා. එතකොට මුදල් කාරක සභාවටත් මේ අයවැය කාර්යාලය ස්ථාපිත කිරීම මගින් අලුත් වගකීමක් ලැබෙනවා. එතකොට අපිට පේනවා මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ පාර්ලිමේන්තුවට පැවරිලා තියෙන මූල්‍ය වගකීම පිළිබඳ වඩා පුළුල් සීමාවකට මේ කාර්යාලය පිහිටවීම හරහා අපි ගමන් කරනවා. එනිසා
කරවන්තවන් තම මිනිත්තු දෙකක් කාලයක්
අපි මේ අවස්ථාවේ අපි පෞද්ගලිකව දරන දේශපාලන මතය විශ්වාසය පැත්තකින් තියලා මම විශ්වාස කරනවා මේ ගරු සභාව නියෝජනය කරන අපි සියලු දෙනාම මේ පනතට අපේ සහයෝගය අපි ලබා දිය යුතු වෙනවා. ඒ විතරක් නෙවෙයි නියෝජ්‍ය කථානායකතුමනි, මේ පනත ක්‍රියාවට නැංවීම මගින් අපිට ලැබෙන වාසිදායක තත්ත්වයන් පිළිබඳව මීට වඩා පුළුල් ගැඹුරු තීව්‍ර සංවාදයක් මේ රට තුළ ඇති වෙන්නට ඕන. ඒ විතරක් නෙමෙයි, රටට හිතකර නොවන සම්පත් බෙදී යාම් පිළිබඳව අපිට මීට වඩා සංවේදී කාරණා ඇතුළත් වෙන සාකච්ඡාවන් පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ උපකාර ඇතුව රාජ්‍ය මුදල් කාරක සභාව තුළ සාකච්ඡා කරන්න ඉඩකඩ ලැබෙන්නට ඕන. එහෙම වුණොත් පමණයි අපි මේ කතා කරන මූල්‍ය විනය වගකීම විනිවිදභාවය අපිට තහවුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. බොහොමත්ම ස්තුතියි.
කොමිට් සිටිකරු මන්තුමනි, ගරු කබීර් ආසිම් මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 15ක් කාලයක්
තියෙනවා. මං හිතුව 17ක් කියලා.
15යි 12යි අලුත් එකතු වෙලා තියෙන පහ.
12යි 5යි 17යි. ආත්. Thank you. නියෝජ්‍ය කථානායකතුමනි, ස්තුතිය ශ්‍රයන් සේමසිංහ ඇමතුමා කතා කරද්දී එතුමා මූල්‍ය විනය ආරක්ෂා කිරීම සහ මූල්‍ය කටයුතු ගැන විනිවිදභාවයෙන් කටයුතු කිරීම සඳහා දිගින් දිගටම ප්‍රකාශ කරා. ඒකට සතුටු වෙනවා ඒ ප්‍රකාශය. හැබැයි රජයේ ප්‍රශ්නය තියෙන්නේ රජය කියන එකයි රජය ගේන නීති රීති පද්ධතියත් එක්කයි රජය ක්‍රියාත්මක කිරීමේ රටාවයි අතර ලොකු පරස්පරයක් තියෙනවා. එනිසා මේ විශේෂයෙන්ම මේ අයවැය මේ කාර්යාලය පිළිබඳව මාතෘකාවටම පිවිසෙන්න ඉස්සර මම වෙනත් වැදගත් කාරණාවක් ගැන කතා කරන්න කැමති. මම මේක කලිනුත් මාධ්‍යයේ කතා කරා. අද චන්දිම විරක්කොඩි මන්ත්‍රීතුමාත් මේ සභාවේ මේ ප්‍රශ්නය ඇහුවා. මේක ඉතා වැදගත්. මොකද මේ අපි නීති රීති සහ මූල්‍ය විනය ගැන කතා කරනකොට මේකත් වැදගත් ප්‍රශ්නයක්. I wish to place this question before the honorable acting minister of finance. I would like to address the recent announcements made at the Colombo Stock Exchange with regard to the People's Leasing Company and their plans to acquire a 33% stake in First Capital Holdings. This acquisition has raised significant concerns and questions about the investment rationale and the structuring of the transaction. Honorable Deputy Speaker, at a time when people are taking a lot of beating, when there's a lot of hardship, And the government is imposing restrictions on the people, how the government conducts itself in being transparent in its activities is imperative, it's important. So therefore I'm raising this question, not with any malice. First and foremost, it is important to note that Janashakti Limited currently holds an 83% stake in First Capital Holdings PLC. With People's Leasing Company's acquisition of a 33% stake, Janashakti Limited will retain a controlling stake of 50% in First Capital Holdings. This leads us to the question why People's Leasing has chosen to acquire a 33% stake and trigger a mandatory offer. First impressions raise doubts whether the mandatory offer was triggered to provide exit liquidity to Janashakti Limited shareholders. By triggering the mandatory offer, People's Leasing stakes in First Capital Holding is likely to increase to around 40%, resulting in an increased cash outlay closer to rupees 5.5 billion. This raises concerns about the investment rationale behind purchasing a 33% stake and requires further clarification. Given this, I would like to raise the following questions from the Honorable Acting Minister of Finance. One, is it People's Leasing Company's board's intention to increase this stake to over 50% and make First Capital Holding a subsidiary of People's Leasing Company? If so, are there any provisions for the purchase of additional First Capital Holding shares in the future? This House needs to know. Is there a call option with a pre-agreed price to facilitate this arrangement? People's Leasing Company's owning company, People's Bank, has a primary dealership. So how will this transaction add value? Number two, considering the current government policy of restructuring and divesting holdings in state-owned enterprises, it is essential to understand why People's Leasing is deviating from this policy. This deviation requires justification and clarification from PLC's board. Number three, when due diligence was done, were there any concerns raised regarding First Capital Holdings exposure to treasury bonds and treasury bills given the yet-to-be-finalized domestic debt optimization framework? How was the potential financial impact of domestic debt optimization on First Capital Holdings accounted for? If domestic debt optimization affects First Capital's profitability, will the purchase consideration paid by People's Leasing Company to First Capital Holdings be subject to variation? Why is the transaction being carried out prior to the finalization of the domestic debt optimization framework? Would it not be prudent to wait until the framework is finalized to eliminate uncertainty regarding the financial impacts? Four, to assess the risks associated with First Capital Holdings treasury bills and bond portfolio, it is crucial to understand the scenario analysis conducted and reviewed by People's Leasing Company's board. Have they thoroughly considered the possibility of maturity extensions and coupon reductions on these holdings? If so, we request further details to be provided to this Honourable Parliament. Consider number five, considering the potential financial implications of domestic debt optimization on both PLC and People's Bank, it is essential to inquire whether scenario analysis has been performed to determine if these institutions require a capital infusion to meet the minimum capital adequacy requirement. Number six, lastly, given the current negative credit growth and the potential for increased private sector credit growth when interest rate decrease and economic activity improves, wouldn't it be wise for the People's Leasing Company management to retain their current excess liquidity instead of utilizing it for the acquisition of a minority stake in First Capital Holding? This approach would ensure the maintenance of capital adequacy requirements post DDO and provide the necessary funding to facilitate credit growth in the second half of 2023 when economic activity picks up again. In conclusion, the acquisition of a 33% in First Capital Holdings by People's Leasing raises legitimate concerns regarding the investment rationale, structure of the transaction, and the potential financial implications arising from the domestic debt optimization process. I urge the Honourable Minister to provide answers to Parliament on these questions and to ensure transparency in the decision-making process, safeguarding the financial stability of state-owned enterprises and protecting public funds must be our utmost priority. Honourable Deputy Speaker, the Parliamentary Budget Office bill has been long overdue, long outstanding, and actually it's a great victory for the people in the Aragalaya who spoke about wanting new systems and new tools that would ensure more transparency and accountability. So we are happy that the government has brought this. We thank His Excellency the President for pushing it forward. The role of the legislature is, the problem is, Honourable Minister, you spoke about accountability and all, but there is a big difference between the laws you all bring and the way you all act. That's our main problem. The opposition, you said, does some baseless allegations. Our allegations are not baseless. We are giving you proof. The problem is you don't give sufficient answers. The role of this legislature is changing, with parliaments playing a more active role in budget matters, especially in developing countries. For promoting good governance and fiscal transparency, the legislature's active engagement in the budget process becomes essential. I would like to recommend that in addition to the Parliamentary Budget Office providing budget analysis, independent advice to parliamentarians, policy costing to party leaders and MPs, and that they also focus on the following. As you said, you all will add it up in the rules and regulations. It would be good for the Parliamentary Budget Office to assist MPs to prepare and indulge in a pre-budget discussion sufficiently early before the budget itself, so that they are engaged in the budget process. And secondly, our practice in Sri Lanka has been for the Ministry of Finance to submit a three-year medium-term expenditure framework with the budget. I recommend that we propose a medium-term budgetary framework for 3 years to be submitted to the Parliamentary Budget Office with every budget so that the MPs can look at the progress and the path ahead and how they can make necessary changes if it is necessary. The global scenario in all aspects, including government and politics, is changing. And if we as a country do not adopt modern tools and techniques, we will not be able to compete in our region with our neighbours. Governments are challenged to respond to urgent needs of citizens and to be more accountable to them. All over the world, public is putting up governments under heavy pressure and to show that they are providing good value for money and results. This is what we have to do as politicians. Governments and public sector need to modernize. There are new tools that are required to perform and achieve outcomes and goals and to get to results. Managing for development results is one such tool which has been used, which typically involves many phases, such as articulating and agreeing on objectives, selecting key performance indicators, setting targets, monitoring performances, and analyzing and reporting on results against targets. Countries like Malaysia have adopted performance-based budgeting years ago and have even moved to outcome-based budgeting. These are progressive steps that we need to take as a country. The concept of managing for development results has been adopted gradually in Sri Lanka since 1990s. But manufacturing for development results is a change management that emphasizes a shift in focus from inputs, activities and outputs to outcomes and impacts. It promotes the concept of accountability for results. Management for development results is an essential aspect of good governance. To improve development efficiency and effectiveness, transparency, accountability and informed decision making. Further, the government of Sri Lanka is a signatory to the Paris Declaration on Aid Effectiveness in March 2005 and is committed to institutionalize management for development results government-wide. But sadly, in 2007 or 2008, the Rajapaksa regime scrapped the plan implementation ministry altogether, under which Management for Development Results program was owned. The monitoring and evaluation framework for Sri Lanka that was being developed at that time was put on the back burner until today. These tools which we needed, which should have prevented this country from going bankrupt, were thrown aside in the Rajapaksa regime. Globally, monitoring and evaluation has expanded as a key tool of government with many users, such as decision-making, organizational learning, knowledge base, program improvement, policy development, impact outcome assessment, accountability, and performance audit itself. It is a powerful tool used widely by governments across the world. I am the chair of the Global Parliamentary Forum for Evaluation. We, in 2018, got 78 parliaments to come to Sri Lanka. We held an international conference, Eval Colombo, and we decided on the Colombo Declaration for every parliament globally to adopt evaluation as a policy, the national evaluation policy for each parliament. And our parliamentary forum, we established a national evaluation policy here in Sri Lanka and in many parliaments. In Nepal, in Philippines, in Kyrgyzstan, the Global Parliamentary Forum was involved in promoting that evaluation policy. In 2018, we had a select committee for monitoring and evaluation under the leadership of Deputy Speaker Anand Kumarasiri, and we developed a draft national evaluation policy, which is now ready for presentation to the Parliament. Honourable Deputy Speaker, it is your duty also to push this. And I have urged the President to take this up at the Cabinet and to bring the bill to Parliament for approval. I have spoken to Honourable Shyam Semasinghe. Honourable Minister, it will be a great honour when you bring it, the National Evaluation Policy, because it's a critical tool that we need to further account for transparency and accountability in this House. In 2018, we proposed to have a standing committee in Parliament for monitoring and evaluation. The purpose was for Parliament to engage with national development initiatives at its inception, during implementation, and after the completion of the initiative. Mid-end and post-evaluation provide opportunities to understand the progress of the initiatives and outcomes and lessons from the implementation of an initiative. Lessons learned from ongoing and post-initiatives provide valuable information to improve design of future interventions. Evaluations thus provide a means to engage at all times and all stages of a development intervention. It becomes a critical tool for us. In 2018, a few progressive MPs together who formed the Sri Lanka Parliamentary Forum for Evaluation proposed to set up a standing committee on monitoring and evaluation to bring the draft bill for national evaluation policy to Parliament. But today, I believe we do not need a standing committee on evaluation. Instead, I propose to the Honourable Minister of Finance, the Acting Minister of Finance, who's here, His Excellency the President, Honourable Shyam Semasinghe, Honourable Ranjit Siambalapiri, and the Chair of the Committee of Public Finance, Dr. Harshadi Silva, to include a monitoring and evaluation unit within the budget office, what we are going to approve today, because then we will strengthen it. We will be able to make sure that we are achieving those targets we are talking about, what you mentioned about transparency and about accountability. I can easily justify why this should be done, the monitoring and evaluation unit, why it should be there. A report that was submitted, a cabinet paper that was submitted by His Excellency the President in 2022, on the 18th of November, Honourable Minister, you would have seen this because you would have been in the cabinet. In this cabinet paper that he submitted, which was a report by the Department of Project Management, it was on the 18th of November 2022, where he shows that public projects that were initiated in this country since 2011, there have been 260 massive major public projects, out of which only 12% has been successful. 78% has been a failure. That is 30 projects successful, 230 projects a failure. These are mostly loan-funded projects, remember. And the public funds allocated for these projects was 5.8 trillion rupees. That means if you take 78% failure, that's over 4 trillion rupees of failed projects. Imagine the amount of money that would have been wasted. I will finish, Honourable Deputy Speaker. The monitoring and evaluation unit in the parliamentary budget office can review any ongoing public sector project or any new project proposals, and the monitoring and evaluation unit could work with the department of project management and monitoring as partner or a secretariat, and could commission project evaluations, mid-term evaluations and post evaluations, which could guide both parliament and cabinet on which public projects should be prioritized and which should be scrapped. So this is a very important thing. If we had had this process, I am sure the Southern Expressway from Matara to Mattala would have never been done, because that has no sense, doesn't make any economic sense, right? So this is how we wasted money. So in conclusion, I would suggest that we also focus on performance-based budgeting instead of line item budgeting. Performance-based budgeting is the allocation of funds based on programmatic results that contribute to organizational goals. Or in other words, for governments, performance-based budgeting uses evidence to maximize the allocation of funds towards programs that work and away from those that don't work. This should be the objective of the Parliamentary Budget Office. Thank you.
Honorable Kabir Hashim, on the points you brought, on the points what you brought on people's leasing and finance, we will call for a report and we will explain the situation and according to the report. And also, I told about the baseless allegations. I think you should not worry about that. I didn't mention your name. I mentioned who are responsible for those baseless allegations. Secondly, on the evaluation. Draft what you were talking about, we have had informal discussions also. Upon arrival of the President after he concludes his visit of France and UK, we will call for a meeting and we'll see how best we could accommodate that draft which has been done earlier. So we will have a discussion with the President when he returns back on
that.
Thank you, Honorable Minister. We appreciate that.